නා කැමතුමා ඔබතුමාට විනාඩි 20ක් කාලයක් තියෙනවා.
මූලාසනරුවට මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි. කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුමන්දිරන් මැතිතුමා විසින් 2009.25 දින සභාව කල්තමන අවස්ථාවේදී විවාද සදා ඉදිරිපත් කිරීම නියමිත යෝජනාව. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පරීක්ෂණ කොමිෂන් සභාව 50 යටතේ 2015.36 දින බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද අනිසි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසන් සභාව පත්කර තිබේ. මෙම වාර්තාවෙන් බරපතල විෂමචාරයක් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ ඒවාට වගිකුතු පුද්ගලයන්ගේ නම් ගම් හෙළි කර තිබේ. ඉන් සම්පූර්ණ වසරකට පසුවත් එම කාරණාවලට වගකියුතු පුද්ගලයන් සිරභාරයට ගැනීමට හෝ දඬුවම් දීමට කිසිදු අර්ථාන්විත පියවරක් ගෙන නැත. ආණ්ඩුව මේ වාර්තාව ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඉක්මනින් පියවර ගත යුතු බවත් එම වගකියුතු පුද්ගලයන්ට අප්‍රමාදව දඬුවම් දීමට ස්ථිර තීරණයක් ගත යුතු බවටත් මේ ගරු සභාවට යෝජනා කර සිටිමි. ගරු මූලාසනරුවන් මන්ත්‍රීතුමනි, දැන් මෙවැනි කාලෝචිත මෙවැනි කාලීන යෝජනාවක් කරද්දී පාර්ලිමේන්තුවේ ඒකට විරුද්ධ වූයේ කවුද කියන එක පියෝ ටීවී හරහා අද මුළු ලංකාවේම ජනතාව දැක්කා. මෙතරම් කාලෝචිත මෙතරම් ජනතා මුදල් වියදම් කරලා ලොකු 1500ක පොතක් හදලා මේ ලොකු විමර්ශනයක් කළ නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් කරපු විමර්ශනය ගැන විවාදයක් කරද්දී ඒකට විරුද්ධ වෙන්නේ කවුද? ඒක ගැන ජනතාව පියෝ ටීවී හරහා දැක්ක හින්දා මම නැවත නැවත ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද හොරු කැමති නැහැ හොරු ගැන විමර්ශනයක් කරනවට. හොරු කැමති නැහැ හොරුට විදුදොක් කොමිසමක් දානවට. හොරු කැමති නැහැ හොරු ගැන පරීක්ෂණයක් කරනවට. හොරු කැමති නැහැ හොරුන්ව අල්ලනවට. ඒ ගැන තමයි මම කියන්නේ. එතකොට ජනතාව තේරුම් ගන්න ඕනේ ගරු විපක්ෂය මේ විවාදය අද කල් දාන්න අර භාෂාවෙන් නැහැ, මේ භාෂාවෙන් නැහැ, ඉංග්‍රීසියෙන් නැහැ, සිංහලෙන් නැහැ, දෙමළෙන් නැහැ කියලා මේක අදින්න ඩ්‍රෑග් කරන්න ගත්ත උත්සාහයේ පරම පිවිතුරු චේතනාව තමයි අපිව අල්ලන්න එපා, අපිව අල්ලන එක පරක්කු කරපල්ලා කියන එක. මේ අවස්ථාවේදී අපි දැක්කා මේ සුභාරංචියක් කියන්නත් ඕනේ ගරු මූලාසනරුවන් මන්ත්‍රීතුමනි. ඒක බොහොම අපේ STF කමඩාර් ලතිෆ් මාත්‍යා කරූ මෙහෙයුමක්. එතුමාට පූර්ණ ක්‍රෙඩිට් එක, පූර්ණ ප්‍රශංසාව මේ අවස්ථාව හිමියෙන් ඕනේ. මේ අවස්ථාවදී දැනුවත් කර යුතුයි, අද ඩුබායිවල තරු 6 හෝටලයක හෙරෝයින් සහ කොකේන් වැනි මත්ද්‍රව්‍යත් එක්ක අපේ ජනප්‍රිය කලාකරුවන් තුදෙනෙක් අහුවෙලා තියෙනවා. ඔක්කොම ගාන 25යි. දැන් එහුව කලාකරුවාගේ නම අපේ මිත්‍රයෝ කරන්න දෙයක් නැහැ. කවුරු කළත් වරද වරදමයි. අපේ අමල් පෙරර මහත්මයා සහ ඔහුගේ සහෝදරෙන් නැත්තම් පුතෙක්, ඒ වගේම තවත් නළුවෙක් ඇතුළු මාතර මදුෂ්, ඉම්රාන්, කෙසල්වත්තේ දිනුක, අංගොඩ සුද්දා ඇතුළු තරු 6 හෝටලයක මේ අය කොකේන් සහ කුඩු එක්ක හෙරෝයින් එක්ක අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. මේ අහුවෙලා තියෙන ශරියා නීතිය තියෙන රටක ශරියා නීතිය ඇත්තම භයානකයි. අපි කනගාටු වෙනවා. නමුත් අපිට කවදාවත් අර ඒ කාලේ හිටිය ජනාධිපතිවරු වගේ අපිට හෙලි චොපර් එකෙන් ගිහිල්ලා උංග බදා ගන්නට බෑ. මම ඒ පූර්වාදර්ශය දෙන්න එපයි කියලා අපේ අද ඉන්න නායකතුමන්ලටත් කියනවා. ඒ නායකවරුන්ටත් කියනවා කරුණා කළා රාජතාන්ත්‍රිකව හරියට ඉෂ්ට කරන්න මේ වැඩ. මොකද ඩුබායි පොලිසිය 119 ගහපුවාම හරීම විමර්ශනයක් කරලා තමයි මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. නමුත් පහුගිය ටිකේ අපේ ගරු ජනාධිපතිතුමා රොඩ්රිගෝ දුතාර්තේව තම්බුනා ගිහිල්ලා මැනිලාවල. නමුත් දුතාර්තේ වැඩ කරපු විදිය ගැන මුළු ලෝකෙම ඔහුට අපහාස කළත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව හැමදාම ඔහුගේ ආකල්පය ඔහු වැඩ කරපු පිළිවෙත අනුමත කළා. අද පිලිපීනේ ඒ කුඩු ස්වසංගතය අඩුගාන 75%ක් නැති වෙලා තියෙන මරණ දඬුවම නියම කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි අපේ ජනාධිපතිතුමාගෙනුත් බලාපොරොත්තු වෙනවා. එසේ කරાવી කියා බලාපොරොත්තු වෙනවා. හෙක්ටර්ගේ වෙලාව ගන්න කිව්වමට හෙක්ටර් මහත්මයාගේ වෙලාව තමුණා කියලා කිව්වා ගරු මුලාසුරු මන්ත්‍රීතුමනි. ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ ඩුබායි කරපු මෙහෙයුම ගැන කියද්දි අද හෙට කැබිනට් ඇප්‍රූවල් එකට දානවා කැබිනට් පේපර් එකක්. STF කමඩාර් ඒ ලතීෆ් මහත්තයාට සේවා දිගුවක් දෙන්නට කියලා පහුගිය යුගයේ අපේ අන්ඩ්‍ර සේනානායක මහත්මයලාට. එතකොට තවත් නිලධාරීන් කීප දෙනෙක්ට සේවා දිගුවල් දුන්න. එයින්ද මම කැබිනට් ඇමතිවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීමක් මත මම ඉල්ලීමක් කරනවා කරුණා කරා මේ කුඩු අල්ලන ඒ ක්‍රියාදාමයේ මහා සෙන්පතියෙක් වුණු ලතීෆ්ට ලතීෆ් මහත්තයාට කරුණා කළ සේවාගේ දිගුවක් දීලා මේ කුඩුකාරව අල්ලන්නට ඒ උදව්ව ඒ කැබිනට් අනුමැතිය ලබා දෙන්න කියලා ඉල්ලීම මම මේ අවස්ථාවේ කරනවා. ඒ වගේම මෙතනදි කතා වුණා මං මට ඉස්සෙල්ලා කතා කරපු අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාගේ කතාව මං අහන් හිටියා. එතුමා කිව්වා එතුමට මේ දූෂණ වංචා ගැන චෝදනා කළේ එතුමාගේම සහෝදරයා කියලා. ආනන්ද අලුත්ගමගේ මහත්තයා. ඒ මහත්තයා තමයි ඇත්තට පහුගෙටිගේ අපි එක්ක හිටියා, අපි එක්ක හොරු අල්ලන ක්‍රියාදාමයේ හිටියා. මං මාදිවල මන්ත්‍රී නිවාසේ නිදාගෙන ඉද්දි දවසක් දවල් එතුමාම තමයි ආවේ මාව හම්බෙන්න එතුමාගේ අයියා හොරෙන් වාහනයක් කරන් තියනවා කියලා කියන්න. අද එතුමා අනිත් පැත්තට පැනලා ඉතින් දැන් මම මොකද්ද කරන්නේ? මම අසරණ වෙලා මම තනියම නඩුවට ඇඩ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩ තමයි හොරු අල්ලන්න ගියාම වෙන්නේ. මේ ඉතින් දැන් අද ඒ දෙකුල්ල යාළු වෙලා ඒ අයකි මම ඇහුවා දැන් ඔබ එතුමා ඒ කාලේ කිව්ව බොරුද කියලා. නෑ, ඒ කාලේ කිව්වෙත් බොරු නෙමෙලු. දැන් කියන්නේ බොරු නෙමෙලු කියලා මොකක් දෙකක් කියනවා. මම ආනන්ද අලුතුගම මත මෙතන හිටියන හොඳයි. මම කියන්නේ මෙන්න මේ වාගේ දේවල් තමයි වෙන්නේ ගරු මුලසනඩුගේ මන්ත්‍රීතුමනි. හොරු අල්ලන්න යන අයට, හොරු අල්ලන්න යන අය අසරණ වෙනවා. මේ සංස්කෘතිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 ජනග්‍රහණය ලැබුවට පස්සේ මේ හොරු අල්ලන්න ගෙනාපු සංස්කෘතිය මුළු රටටම අමුතු දෙයක් වුණා. මොකද ඉතිහාසයේ කවදාවත් එහෙම කොමිසන් දාලා හොරු අල්ලන ක්‍රියාදාමයක් රට තුළ ක්‍රියාත්මක වෙලා නැහැ. ඒව වෙන රට වුණා. ඉම්රාන් ඛාන් ඉන්න රට ඒක වුණා. ඔහු ආපු ගමන් හිටපු අගමැති වැල්ලුවා. එතකොට මහතීර් මොහොමඩ් ඒක කළා. මහතීර් මොහොමඩ් කොටින්ම පෑය 24ක් ඇතුළත හිටපු නජීබ් කියන අගමැතිවරයා අල්ලලා ගෙදර තිබුණු ඩොලර් බිලියන 50ක් වගේ හොයාගත්තා. එතන තිබුණ ලංකාවේ මුදල් 138කුත් තිබිලා වුණා එතන. ඉතින් ඒ වගේ තමයි වැඩ කළේ ඒ රටවල ජනාධිපතිවරු. ඉතින් මං අතිගරු ජනාධිපතිතුමාගෙන් තිල්ලා හිටිනවා හොරුන් එක්ක කඳවුරු බඳින්නේ නැතුව මේ වුණු පොරොන්දු, මේ කොමිසමෙන් වෙන පොරොන්දු එතුමට ක්‍රියාත්මක කරන්න අපේ පූර්ණ සහයෝගය දෙනවා කියන එක අපි මේ අවස්ථාවේ කියන්න ඕනේ. මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කිව්වා බැඳුම් කර වංචාවක් ගැන. එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු පක්ෂයට ආපු ලොකුම චෝදනාව බැඳුම් කර වංචාව. ඒක පුනපුනා කෑ ගැහුවා මහා දවල් මහා බැංකුව කඩලා. ඒකට අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හොඳ උත්තරයක් දුන්නා. 2004 සිට 2015 දක්වා කාලය ඇතුළත වුණු බැඳුම් කර වංචාවල ගාන බිලියන 889යි. රනිල් වික්‍රමසිංහ මහත්මයා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ යහපාලනය ආණ්ඩුව බැඳුම් කර වංචාව බිලියන 11යි. මොකාද ලොකුම හොරා? දැන් මේක අහගෙන ජනතාව තීරණය කරන්න ඕනේ. බිලියන 889ද බිලියන 11ද? බිලියන 11ට හොරගම් කරපුවම මොකක් සිද්ධ වුණේ? බිලියන 11න් බිලියන 12ක් හොයාගත්තා. ඒව හොයාගෙන ඒවල ආයතන 26ක් බ්ලොක් කරලා මෙන්ඩිස් අරක්කු කර්මාන්ත ශාලාව තහනම් කරලා කසුන් පලිසේන අරුණ ඇලෝසියස් වැනි අයව අවුරුද්දකට කිට්ටු කාලයක් ඩෙංගු හැදෙනකන් හොරි හැදිලා කසනකන් රිමන් බන්ධනාගාරයේ තිබ්බා. මොකද ඒ අර්ජුන රණතුන් ගැන මේ අර්ජුන ඇලෝසියස් මහත්තයා. ඉතින් මං කියන්නේ දැන් එතකොට දැන් කවුද හොරු ඇල්ලුවේ සහ හොරු අල්ලන ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනිච්චේ සහ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා වගේ ලොකුම බැඳුම් කර හොරා කවුද? දැන් ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වට පස්සේ විපක්ෂයෙන් බැඳුම් කර හොරු මහදවල් බැංකු කඩුවක් කියන එක පොඩ්ඩක් අඩු වුණා. මොකද බිලියන 889 වැඩිනේ 11ට වඩා. අනිත් එක සල්ලි හොයාගෙනත් ඉවරයිනේ. ඉතින් ඒකයි ගරු මුලසන උඩු මන්ත්‍රීතුමනි මම කියන්නේ අපි ලඟු කරන්න හදන්නේ 889 11යි කියන එක. මොනවා කළත් හොරු. හොරු හොරුමයි. නමුත් ඒ හොරකම් කරපු මුදල් අල්ලන් තියෙනවා. තව අල්ලන්න තියෙන එකම චූදිතයයි. ඒ චූදිත තමයි අර්ජුන මහේන්ද්‍ර මහත්තයා. එතුමා සිංගප්පූරුවේ ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. මේ වැඩ ටික හරියට වුණා වගේ 70%ක් මේ බැඳුම් කර වංචාව අල්ලගත්තා වගේ අනිවාර්යෙන් ඒ චූදිතයවත් ඉදිරියේදී අතිගරු ජනාධිපතිතුමා සහ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රමුඛත්වයෙන් ගෙනේ කියලා රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වෙනවා. දැන් මුලාසන රූඩ මන්ත්‍රීතුමනි දැන් අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා තව චෝදනාවක් කළා. මේ පොඩි හොරු අල්ලනවා ලොකු හොරු අල්ලන්නේ නැහැ කියලා. අපේ අනුර කුමාර දිසානායක මහත්තයාත් මේ දේ කිව්වා. මම කියන්නේ පොඩි හොරු ලොකු හොරු කියලා දෙවර්ගයක් ඉන්නවා. මම පිළිගන්නවා. අපේ අහිංසක අම්මා කෙනෙක් බඩගින්නට දරුවන්ට දෙන්න කොස් ගෙඩියක් බාගත්තම, අඹ ගෙඩි 6ක් කැඩුවම, පොල් ගෙඩි 10ක් බාගත්තම මේ වගේ දේවල් වලට ලොකු දඬුවම් දුන්න අධිකරණයක් අපේ තිබුණා. නමුත් ඒවට විරුද්ධව කතා කරලා මට අද නඩු 24ක් වැටලා තියෙනවා. ඒ නඩු වැටෙන්න වැටෙන්න මම ඒවා ඉගෙන ගන්නවා. මම ඒවට කිසිම බයක් නැහැ. මම කිව්ව දේවල් ගැන, අධිකරණය ගැන, අධිකරණයේ හිටපු විනිසුරුවරු ගැන, ඒගොල්ලෝ හෙලිවැල්ලෙන් දියවන්නා විහිටපු ඇති, ඒගොල්ලෝ තමුන් දීපු තීන්දු, මම හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර ඇව්වා කියන ඒවා සේරම මම දාලා අද සාක්කි ලිස්ට් එක හදලා තිනවා. සාක්කි 42, සාක්ෂිකරු 42ක්. ඒ 42 පළවෙනි සාක්ෂිකරු ඇටියට දාලා තින්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාමයි දාලා තින්නේ. මොකද එතුමා තමයි කිව්වේ 2015 ජනවාරි 8 දින්නට පස්සේ මම ජනවාරි 10 වෙනි දා රෑ ගෙදර ඉද්දී හිටපු අගවිනිසුරුවරයා මොහාන් පීරිස් ඇවිල්ලා මට කිව්වා, ගරු ජනාධිපතිතුමනි මට දෙන්න අගවිනිසුරුකම මම තමුන්නාන්සේට කැමති තීන්දුවක් කැමති ලෙසකට ලියලා දෙන්නම් කියලා. විජිත්වන් සොයිසා කියනවා කියන විදිහට වැඩ කරන්නම්, කියන ඇංගල් එකටත් ඉන්නම් කියලා කිව්වලු. ඉතින් ඒ කියන්නේ කියන ඇංගල් එකටත් ඕන ඕන විදිහට ඉන්නම් කියලා කිව්වලු. ඉතින් ඒක කිව්වේ මම නෙමේ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඉතින් මම නැවත නැවතත් කියන්නේ මේ හොරු අල්ලන්නට කොමිස්සන් දැම්මත්, විමර්ශන නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළත්, ගරු මුලසන රුඩු මන්ත්‍රීතුමනි ජනතාවගේ හැමෝගෙම අපිට සහයෝගය ඕනේ. ඒ වගේම නායක නායකවරුන් මම මේ කියන දෙයට තරහ වෙන්න එකක් නෑ. මං හිතන්නේ පූර්වාදර්ශයක් වෙන්න ඕනේ. කරු විජිත්මුණු සොයිසමැතුමනි ගමේ කතාවක් තියෙනවා. අපි මහජන දිනයට ගියාම හේෂා මන්ත්‍රීතුමනි ගමේ කතාවක් තියෙනවා. පොලිසිය වලට ගියාම, අපිට පොලිසියට ගියාම අපේ පොලිසියට ගිය පැමිණිලිකරුවන් අපිට කතා කරනවා. ගරු ඇමතුම නැත්නම් සර් කියලා කතා කරලා කියනවා, නැත්නම් රංජන අයියා මේ කේස් එක වෙන්නේ නෑ, පොලිසිය උන්ගේ පැත්තේ. මං අහනවා මොකද්ද පොලිසිය උන්ගේ පැත්ත කියන්නේ? අනේ සර් මේකනේ වැඩේ. අපේ පැමිණිලිකාර අපි පැමිණිලි දාපු එක කසිප්පුකාරයෙක් උගේ ගෙදර OIC යනවා. OIC ගිහලා පැමිණිලිකාරයක කසිප්පු බොනවා. උගේ වෙඩින් වලටත් යනවා සර් OIC. උගේ කොටහළු මගුල් ගෙටත් යනවා. එහෙනම් OIC හොරයි අතර ගනුදෙනුවක් තියෙනවා. එහෙනම් මම කට්ටියට කියනවා ඒ වගේ වෙඩින් වලට යන එක හොඳ මදි. ඒක හොඳ මදි. මොකද දන්නවද? ගමෙත් තියෙන කතාවක්, ඒ හොරුන්ගේ එක ඇයි හොඳයි පවත්වීම, ඒ අය සමග කටයුතු කිරීම, මගුල් තුලාවලට යෑම විමර්ශනවලට බාධාවක් කියලා. එහෙම නේද? ඔබතුමාට ආරාධනා කළේ නැහැ. එතකොට දැන් මේක ගැන මම ඇහුවා පහුගිය ටිකේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙන්. කවුද? නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන් ඇහුවා. මගේ මේ ප්‍රශ්නේ ආපු ඉඳලා කියන්නේ අපේ අලුත්ගමගේ මහත්තයත් ඇහුවා මට ආරාධනා කළේ නැද්ද කියලා. එතකොට ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කිව්වා සාමාන්‍යයෙන් වෙඩින් වලට කියන්නේ නෑදෑන්ට යාළුවන්ට ඉතරයි කියලා. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද විමර්ශන නිලධාරීන් පොඩ්ඩක් හිතේ තැවුලෙන් ඉන්නවා. හොරු අල්ලන්න ආපු අය හොරුන් එක්ක දීඝ කනවා කියලා මතයක් ගියොත් ඒක හොඳ මදි. අපි හොරෙක්ව අල්ලන්න එලවනවා පොලිසියෙන්. පොලිසියෙන් එලවගෙන හොරා වල්ලන්න. දැන් හොරා දුවනවා අපි තෝ පිට්පොට් කාරෙක්. මේක අහගෙන ජනතාවට මම කියන්නේ පිට්පොට් කාරෙක් එලවනවා හොරා. අන්න පිට්පොට් බස් එකේ මිනිහා කෑ ගන්නවා අන්න පොකට්ටයක් ගැහුවා අන්න පොකට්ටයක් ගැහුවා දැන් එලවමු. අන්න දැන් පිට්පොට් කාරයා පස්සෙන් ගිය පොලිස් කාරයා පිට්පොට් කාරයාගේ බෙල්ල අල්ලන්න කිට්ටු වෙනවා. කිට්ටු වෙද්දී පිට්පොට් කාරයා හැරිලා කියනවා සර් අල්ලන්න එපා දැම්ම මගේ පොඩි වෙඩින් එකක් තියෙනවා අපි පොඩි වෙඩින් එකට ගිහිල්ලා එමු. පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ඊට පස්සේ අපි ආයෙ දුවමු කියලා පිට්පොට් කාරයා කියනවා. ඊට පස්සේ අර රාලහමේ පොකට් කාරයයි දෙන්නම වෙඩින් එකට වාඩි වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. අරගෙන කාලා බීලා පිට්පොට් කාරයා කියනවා සර් හරි ඔනිය මා ගෙසෙට් ගෝ අපි ආයෙ දුවමු ඔයා මාව ආයෙලවන්න කියලා. ඉතින් මේ වගේ වැඩ පූර්වාදර්ශ නොකළ යුතුයි කියන එක තමයි මගේ මතය. අර්ජුන ඇලෝසියස් ගැන කතා කරද්දී මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ අර්ජුන ඇලෝසියස්ට බහුතරය තියෙනවා. දැන් බහුතරය ඇතුළු ලොකු ප්‍රශ්නයක් වුණානේ පහුගිය ටිකේ. අගමැතිතුමාට ඇතුළු කට්ටියට බහුතරය නැහැ. බහුතරයට බහුතර අබේබේ වාචිකව දෙන්න ඕනේ, ලිඛිතව දෙන්න ඕනේ, හඬෙන් දෙන්න ඕනේ, අත්උස්සලා දෙන්න ඕනේ. නමුත් ගරු මන්ත්‍රීතුමනි අර්ජුන ඇලෝසියස් ආවනම් පාර්ලිමේන්තුවට එතුමට බහුතරය තියෙන බව මම වගකීමෙන් කියනවා. එතුමට බහුතරය තියෙනවා ඇතන. එතුමට බහුතරය තියෙන හින්දා තමයි නාමල් රාජපක්ෂ මහත්තයලා එක දිගට පහුගිය ටිකේ මේ ගැන කතා කළා. අපි අර්ජුන ඇලෝසියස් සමග කිසිම ඇයි හොදයක් නැහැ. නමුත් මම අභියෝග කළා. මම අභියෝග කළා අර්ජුන ඇලෝසියස් මහත්තයාගේ ගෙදර උදේ ගිහිල්ලා චිචි බේබි අර රෂියන් ෂෙපර්ඩ් බල්ලෙක් තියපුව ගැන මං අභියෝග කළා. ඒ අභියෝගයට උත්තරයක් නැහැ. ඊට පස්සේ මම නාමල් රාජපක්ෂ මහත්තයා අභියෝග කළා පුළුවන් නම් ඔබතුමාගේ මලනුවන්ගේ වෙඩින් එකට රටේ පොදු සතුරෙක් වන මහා බැංකුව මහදවල් කොල්ල කෑවා කියන තමුන්නාසලම කියන අර්ජුන ඇලෝසියස් පල්ලියට ආවද කියලා ඇහුවම නෑ කියලා 17 දීවුරුවා. අන්න අද සන්ඩේ ඔබ්සර්වර් එකේ සන්ඩේ ටයිම්ස් පත්‍රයේ තියෙනවා අර්ජුන ඇලෝසියස් පැත්තක ඉන්නවා හිතගෙන වෙඩින් එකට ඇවිල්ලා. දැන් මේක වෙලා තියෙන්නේ මොකද? අර්ජුන ඇලෝසියස්ට වෙඩින් එකට ඉන්වයිට් නොකරන්නට බැරි තරම් කනෙක්ෂන් එකක් මේ අයට තියෙනවා. මොකද 2014 ඉඳන් 2014 ඉඳන් 2014 වෙනකන් මේ අය එකට ගනුදෙනු කළා, හොරගම් කළා, නයිට් රේස් වලට ස්පොන්සර් කළේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ අර්ජුන ඇලෝසියස් කියන එක මම නිර්භයව මේ අවස්ථාවේ කියනවා. කොළඹ තිබුණු නයිට් රේස් වලට ස්පොන්සර් කරපු මිත්‍රයාට කොච්චර චෝදනා රටෙන් ආවත් කොච්චර මහජන මුදල් වංචා කළත් බය නැතුව ඉන්වයිට් කරන්නට තරම් මහාමල් රාජපක්ෂ මහත්මයාට ඇතුළු මහින්ද රාජපක්ෂ මහත්මයාට ඒ හිතේශිකම තිබුණා. අපේ නියෝජන නායකතුමාටත් මංගල ඇරයුම් පතක් ආවා ඒ වෙඩින් එකට එන්න කියලා. මම ඇහුවා එතුමගෙන් ඇයි ඔබතුමා යන්නේ නැත්තේ? එතකොට එතුමා මොනවද කිව්වේ? අනේ රංජන් තාම හම්බන්තොට ඉන්නවා අතපය කුඩු කරගත්ත ආබාධිත අය, මේ අය ගහපු අය. මම කොහොමද රෙද්දක් ඇඳන් මේ වෙඩින් එකට යන්නේ කියලා කිව්වා. පිළිගන්නවද දැන්නේ? එතකොට මෙන්න මෙහෙම තමයි පූර්වාදර්ශී. අන්න පූර්වාදර්ශයක් වෙන්න ඕනේ. මම කියන්නේ අපි පූර්වා. එතකොට තවත් බොහෝ අයට ඉන්වයිට් කරලා තිබුණා. ඉතින් මම මේ මට අයිති නෑ කාගේවත් වෙඩින් එකක් ගැන කවුද ඉන්වයිට් කරන්න කියලා. කාගවත් වෙඩින් එකේ ලිස්ට් එක හදන්න මට ඕනේ නෑ. නමුත් මම මේ රටේ ජනතාවට කියන්නේ, ආදරණීය අම්බේ තාත්තේ මේ අහන් ඉන්න ජනතාවට කියන්නේ, මේ අර්ජුන ඇලෝසියස් සහ පර්පජෝල් රෙසරිස්, පීබි ජයසුන්දර, අජිත් දිවාඩ් කබ්‍රාල්, මහින්ද රාජපක්ෂ, ජෝෂිත රාජපක්ෂ, රාමල් රාජපක්ෂ මේ අය එකම ටීම් එකක්. මේ අය එකම සංවිධානයක්. එකම හොර මුලක් කියන එක මම බය නැතුව කියනවා. මේ අයට කවදාවත් වෙන් වෙන්නට බෑ. අපි වෙඩින් වලට හතුරන් ඉන්වයිට් කරන්නේ නැහැ. අපි ඉන්වයිට් කරන්නේ නෑදෑන්ට. නෑදෑන්ට ඉන්වයිට් කරන්නේ මොකද? යාළුවන්ට ඉන්වයිට් කරන්නේ මොකද? එයා අපේ හොඳම ස්පොන්සර්, අපේ හොඳම ආයෝජකයා. ඉතින් ওই රග ගහන්න ওই සීළු දිනාට උදව් කරු. පහුගිය ටිකේ කිව්වොත් මම විවාදකට આવොත් කියන්නම්, පහුගිය ටිකේ හිරගෙදරදී අර්ජුන ඇලෝසියස්ට වැඩිම පහසුකම් සේරම සැපල් දුන්නේ කවුද කියන එක. ඉතින් මම මේක බලන් ඉන්න ජනතාවට කියන්නේ, හොරු අල්ලන්නට නම් ඍජු වෙන්න ඕන.
රිජු නායකත්වයක් තියෙන්න ඕනේ. මහතිර් මොහමඩ්, ඉම්රාන් ඛාන්, අන්නා සාරේ
ඔය වගේ නම් අපිට කියවෙන්නේ අන්න හොරු අල්ලන්න කෙලින්ම මැදිහත් වුණ හින්දා. අතිගරු ජනාධිපතිතුමා මේ කොමිසම පිහිටවද්දී අපි බොහොම කැමැත්තෙන් හිටියා මේ වැඩේ හරියට වෙයි කියලා. නමුත් එතුමටත් දේශපාලන ප්‍රශ්න මත තමුන් හොරාය කිව්ව, තමුන් අඩි හයක් පොළොව යටට යවනවා කිව්ව, රත්තරන් අස්සෝ ඉන්නවා කිව්ව, මිනිමැරුවා කිව්ව, මිනි මෝරු ඉන්නවා කිව්ව, මේ අය එක්ක ඩීල්ලයක් ගහන්න සිද්ධ වුණා. මම අහන් ඉන්න ජනතාවට කියන්නේ මෙවැනි විපර්යාසයක්, මෙවැනි හුවමාරුවක්, මෙවැනි ගනුදුනුවක්, මෙවැනි ඩීල් එකක් දන්න ඉතිහාසයේ කිසිම රටක වෙලා නැහැ. ඒ ගැන අපේ රට ගැන අපිට තියෙන්නේ බහුතර ජනතාවට තියෙන විශාල කනගාටුවක්. බහුතර ජනතාව තමුන්ගේ ඩියුටි ඉෂ්ට කළා. බහුතර ජනතාව ලක්ෂ 62%ක් කිව්වා මේ අය හොරු, මේ අය හිරේ දාන්න කියලා. නමුත් හොරු විසින් ඇවිල්ලා කොමිෂන් වල ඉන්න අය ඇල්ලුවා, ජනාධිපති කොමිසමේ ඉන්න අය ඇල්ලුවා, FCID අයවත් ඇල්ලුවා. මුලාසරුන් මන්ත්‍රීතුමනි, FCID එකේ රවින්ද්‍ර විද්‍යාලකාරගේ පුත්‍රයාට අර මොනෑක් එකේ ලොකු තට්ටු ගානක ගෙයක් තියෙනවා කියලා අර ගිරිෂා ලිව්වා මේ පත්තරේ, සන්ඩෙ ටයිම්ස් එකේ නැත්නම් ඔබ්සර් එකේ. මෙන්න මෙහෙමයි වැඩ සිද්ධ වුණේ. ඒක ලැසිඩ්ල සිල්වා බොයිස් කොමිසමේ ඉඳලා අයින් කරන්න වුණා. අපේ හිටිය කවුද? දිල්රුක්ෂි වික්‍රමසිංහ, ඩයිස් වික්‍රමසිංහ. අනේ හොරුන්ව අල්ලගෙන යද්දී එතුමියට අයින් වෙන්න සිද්ධ වුණා. මෙන්න මේවා තමයි මං හිතන්නේ ජනතාවට හිත රිදිලා තියෙන්නේ. මේ හිත රිදීම තුළ මං හිතන්නේ ජනතාව ඉදිරියේදී භයානක පියවරක් ගනි. කාවද විශ්වාස කරන්න කියලා? කාටද ක්‍රෙඩිබිලිටියක් තියෙන්නේ? දැන් මට ඉස්සෙල්ලා මේ කතා කරපු විවිධ චෝදනා තියෙන මහත්තුරු කියනවා මේක තමයි ඇත්ත. උන් මුන්ට හොරු කියනවා, මුන් උන්ට හොරු කියනවා. අල්ලපු හොරෙක් නෑ. අද පහුගිය ටිකේ දාපු නඩු ටික බලන්න. දැන් මේ එක මහත්තයෙක් කිව්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයගේ නඩුව ගැන. මම මේවා සේරම අධ්‍යයනය කරනවා නඩු 24ක් තියෙන ඉඳන්. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා ගැනුව මම පෞද්ගලික දේවල් අදිනවා නෙමේ. එතුමා නැති වෙලේ එතුමා ගැනුව කවුද චුව සාක්ෂිකාරිය සතුසේගේ හිටිය සේවිකාවක්. ඇයට ජොබ් එක දීලා තියෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා. එතකොට නඩුව දාද්දි දිවුරුම් පෙස්සමක් ගත්තේ නැහැ. ඇයගේ ප්‍රකාශයට අනුව. අන්තිමට මොකද කිව්වේ? FCID එක බල කළයි කිව්වා. මේ නඩුව ගැන මේක බොරු සාක්ෂියක් මට තර්ජනය කළා කිව්වා. නඩුව අහක ගියා, නිදොස් කොට නිදහස් වුණා. අද ලංකාවේ නීතියේ කමන්නේ තව නඩුවක් කරනවත් හෙන ගැහුවත් කමන්නේ මේ කියන්න ඕනේ. අද ලංකාවේ නීතියේ හොඳ ජනාධිපති නීතිඥයෙක් ඇල්ලුවොත්, හොඳ ජනාධිපති නීතිඥයෙක් හොඳම වැඩිම ගාණක් ගන්න හොඳම ජනාධිපති නීතිඥයෙක් ඇල්ලුවොත් බොහෝ නඩුවලින් බේරෙන තත්ත්වයක් තියෙනවා. අද පහුගිය ටිකේ අපි දැක්කා හොඳටම අතේ මාට්ටු වුණේවා. ගාමිණී සිරිරත්නගේ නඩු, ගෝඨාභය රාජපක්ෂලා නඩු, කෙලින්ම අපේ බැසිල් රාජපක්ෂ මහත්තයලා නඩු. මේ සියරට මොනවද වෙලා තියෙන්නේ? මොන කොමිසම් දැම්මත් අල්ලස්සා දූෂණ කොමිසම, පහුගිය ටිකේ අල්ලස්සා දූෂණ කොමිසමගේ ඒ අධ්‍යක්ෂ ජෙනරාල් සම්තුමාතුමා මම කතා කළා. පැමිණිලි වලට නඩු දාලා තියෙන කීයද? බොහොම පොඩ්ඩයි. ඉතින් ඒක තමයි අද මේ රටේ හොරු අල්ලන්නට සිහින මවපු ජනතාවට තියෙන ආතතිය. නමුත් කියන්න ඕනේ අනිකුත් රටවල්වල සහයෝගයේ තියෙද්දිත් මේ හොරු අල්ලන්න බැරි වෙලා තියෙන්නේ. හොරු මොකද්ද කියන්නේ?
මන්තුමා, මමයි ඔබතුමාට ජොන්සන් නැමැතුමාගේ ප්‍රකාශ කරේ. හැබැයි මේ ඉතිහාසයේ තියෙනවා පොලිසියේ බිඳුනුමව පොලිසියේ ප්‍රධාන ඔවයිසි මහත්මා වැරද්දක් කරයි කියලා එල්ලුම් ගස් ගියා. හැබැයි එතුමා ඇපීල් කරාට පස්සේ නිදොස් කොට නිදහස් කරලා ගෙදර ඇවිල්ලා තියෙනවා. දේශපාලනච්චෝට විතරක් නෙවෙයි ඔය නීතිය ඔය විදිහට ඔබතුමා, මං හිතන්නේ ඔබතුමත් එක්ක මම මේ ආගියු කරන නෙවෙයි මේ කරන ඔබතුමා බොහොම සාධාරණ විදිහට මේ දේවල්ට ඉදිරිපත් වීම පිළිබඳව අපි එක පැත්තකින් සතුටු වෙනවා. කවුරු හරි මේකට ඉදිරිපත් වීම පිළිබඳව ඇත්තෙන්ම දේශපාලනච්චෝන්ට පමණක් නෙවෙයි කාටත් නීතිය ක්‍රියාත්මක කළ තැන නීතියේ ක්‍රියාත්මක වීම පිළිබඳව ගැටලු තියෙනවා. ඒක ඇත්ත.
නීතිය ක්‍රියාත්මක වීම ගැන ගැටලු මුලාසනුරු මන්ත්‍රීතුමේ ලෝකෙ හැමතැනම තියෙනවා. හොඳම උදාහරණය ජමල් ගගෝෂි. ජමල් ගගෝෂි කියන වාර්තාකාරයව තානාපති කාර්යාලයක් ඇතුලේ කෑලි කෑලි වලට කපලා
බොඩිය එක ඇසිඩ් වලින් පිච්චුවේ කවුද කියන එක ලෝකෙම දන්නවා. මොකද උනේ? අද වෙනකන් කාවත් අත්තනකට අරන්නේ නැහැ. මොකද හේතුව? තෙල් සල්ලි. ඩොනල්ඩ් ට්‍රම්ප් මොනවද කියන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා අපිට අපේ රෙවෙනියු එක අපේ ට්‍රිලියන ගානක අපේ මට මතක විදියට මේ ෂුවර් නැ නම්බර්ස් වලින් ට්‍රිලියන තමුන්ගේ දල ජාතික ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන අවියායුධ විකුණලා ඒ අවියායුධ වැඩිම මරන් දෙන සෞදි අරාබිය සෞදි අරාබියාවේ තියෙන ඒ ට්‍රිලියන් ගානක ඒ ගනුදෙනුව මට එක පුද්ගලෙක් හින්දා අමතක කරන්න බෑ කියලා. ඉතින් ඒක තමයි ඇමරිකාවේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය. අද ඒ පත්‍රකාරයා ඒ මාධ්‍යවේදියා නන්නත්තර වෙලා අද ඒ ඔහුගේ ජීවිතය අහිමි වෙලා තියෙනවා. ඉතින් බහුගේ ටිකේ අපි දැක්කා කොරියාවේ වෛද්‍ය ශිෂ්‍යාවට මොකද උනේ කියලා. වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කළේ කවුද? අවුරුදු 20කට ඉස්සෙල්ලා සරසවි සිසුන් දෙන්නේ. අන්තිමට දූෂණය කළපු ශිෂ්‍යාව රේල්ලුවකට තල්ලු කළා, කෝච්චියකට තල්ලු කළා. ඇයිගේ යට ඇඳුමේ තිබුණ ස්පර්ම් වල සාම්පලයක් අරන් ඒ අය මෙහෙ ආවා. ඒ අය මෙහෙ ආවේ මොකද? අවුරුදු 10ක් ඇතුළත කොරියාවේ දඬුවම් දෙන්න ඕනේ. නමුත් අවුරුදු 20ක් මෙහෙ බලය තිනින්ද මෙහෙ ආවා. මන් දන්නේ මෙහෙ ඉන්න විනිසුරුවරිය මම විවේචනය කරනවා නෙමෙයි. අන්තිමට මොකද උනේ? කිව්වා ඒක කරන්න බෑ කියලා. සාක්ෂි තියෙද්දි, චෝදිතයන් අහුවෙලා තියෙද්දි. ඉතින් මේ වගේ නීති හිල් දුර්වලකම් හැම රටේම හැමතැනම තියෙනවා. අපි ගරු වර්ධිකරණයට මම ගරු කරනවා. මෙහෙමවත් නීතියක් තියෙන එක. පහුගිය ටිකේ නෙවිල් සමරකෝන් වැනි තීන්දුවක් දුන්නා හිටපු නලින් පෙරරා මේ දැන් ඉන්න නලින් පෙරරා මේ අගවිදුරුතුමා ප්‍රියසාද් දෙප්ලා ඒගොල්ලෝ දුන්න විශිෂ්ට රැඩිකල් නඩු තීන්දුව. ඒවා ඉතිහාසගත වෙන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන නඩු තීන්දුව.
පස් දෙනෙක්.
ඒවා ගැන අපි සතුටු වෙනවා. අපි නැවත නැවතත් කියනවා ජනතාවාදී වෙන්න. ජනතාවාදී වෙන්න මිනිසුරුවරුන්ට.
ප්‍රතිවර්තාව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මට තුන් දෙනෙක් ගහමුණා.
තුන් දෙනාගේ මේ එකයි.
ඉතින් නැවත නැවත මම කියනවා අපි මේ මොන හොරු ඇල්ලුවත් මොන පරීක්ෂණ කළත් අපි නැවත නැවත මුළු ජනතාවගෙන් ඒ වගේම පොලිසියෙන් විමර්ශන නිලධාරීන්ගෙන් ඒ වගේම නීතිඥ මහතුරුන්ගෙන් විනිසුරුවරුන්ගෙන් මේ සියලු දෙනාගෙම සහයෝගය නැති වුණොත් අපිට කවදාවත් හොරු අල්ලන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මම මෙතනදී විශේෂ ඉල්ලීමක් කරන්න කැමති ජනාධිපති නීතිඥයන්ට ලංකාවේ. ඔවුන් තමයි හොරු අල්ලන එකට අපිට තියෙන ලොකුම බාධාව. හොඳට සාක්ෂි ඉදිරිපත් කළා බී වාර්තායක සර්ටිෆයිඩ් කොපි එක කොච්චර හොඳට නඩුවක් අපි ගොනු කළත් ඔවුන් ඒකේ වරදක් හොයාගන්නවා. ඔවුන් කියනවා මේ අල්ලලා තියෙන්නේ කුඩු නෙමේ මේ පිටි. නැත්තම් කියනවා දේශී ආච්චිගේ මැණික් මල්ල වගේ ඉතාම බොළඳ තර්ක ගේනවා. කෝඩිය ළමයෙක්වත් කියන්නේ නැති තර්ක ගේනවා. එහින්දා මෙතන නඩු හරහා මේ චූදිතයන් අල්ලන්න තියෙන ලොකුම බාධාව කවුද? මේ ජනාධිපති නීතිඥවරුන් බහුතරයක් හැමෝම නෙමේ ගෞරවනීය නීතිඥයෝ ඉන්නවා ලංකාවේ. ඒ වගේම ගරුතර මහා සංඝරත්නය ආගමික නායකයෝ ඒ කරන දේවල් වලින් මම බොහොම අවංකව ඉල්ලා සිටිනවා. මෙවැනි හොරුන්ට පිණ්ඩපාත යන්න එපා. මෙවැනි හොරුන්ට පිරිත් නූල් බඳින්න එපා. මෙවැනි කුඩුකාරයන් පන්සලේ ලොකුම දායකයා කරගන්න එපා. එහෙම අපි සියලු දෙනා එක්කහ වුණොත් මේ කොමිසම් හරහා අපිට හොරුන් අල්ලන්නට පුළුවන්. ඒ හින්දා අපි සියලු දෙනා එක්වුණොත් මිසක් මේදී අපිට කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම නැවත නැවතත් කියනවා ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු මෙවැනි ජනාධිපති කොමිසම් තව තවත් ඇති වෙන්න ඕනේ. මේවල අඬුළු හුඩුකම් දුර්වලකම් හැමතැනම තියෙනවා. ඒවා නැති වෙන්නේ නැහැ ලෝකෙ කොහෙවත්. නමුත් something is better than nothing කියලා කියනවා. ඉස්සලා නැතින්නේ ඉස්සලා කවදාවත් මේ වගේ දේවල් තිබුණ නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාලේ කිව්වේ මාළඟ ෆයිල් තියෙනවා මං ඒවා එළියට දාන්නේ අපේ හාමුදුරුවනේ කියලා කිව්වේ. නමුත් මේ ඉන්න ජනාධිපතිතුමා හාමුදුරුවනේ ෆයිල් එළියට දාන්නේ නැහැ කියපු අයගෙත් ෆයිල් එළියට දැම්මා. එතුමා ඒක කළේ එතුමාගේ ඒක ජනාධිපතිවරණ පොරොන්දුවක් නිසායි. ඒ හින්දා මම ජනතාවට කියනවා අනිකු සියලුම මැති ඇමතිවරුන්ට කියනවා මේ දේශ සුබවායදීව බලන්න. මේක ඉස්සරහට ගෙනියමු. මේක ප්‍රොසීඩ් කරමු. මේක ප්‍රෝග්‍රස් එකක් අපි ඇති කරමු. මේ වගේ දේවල් වුණාම පක්ෂයක් මාරුණත් වෙන තමුන්නාසලගේ විපක්ෂයේ බලයට ආවත් කරුණා කරලා කරුණා කරලා මේ ප්‍රොසීඩියර් එක මේ ජනාධිපති විමර්ශන මේ දූෂණ වංචා පිළිබඳ මේ තියෙන ආයතන තහනම් කරන්න එපා. කොයි පැත්තෙන් හොරකම් කළත් හොරු ඉන්නේ. ඒ හොරුන් අල්ලන්න නම් මේ දේවල් පලිගන්නවා වෛරී දේශපාලනය කියලා අර්ථකථනය කරන්න එපා. මේ දේවල් හැම ආණ්ඩුවකින්ම ඉදිරියට ගෙනියන්න කියන යෝජනාව මම කරනවා. ඒ වගේම සුමන්දිරන් මහත්මයාට ස්තුතියි මෙවැනි කාල නියෝග යෝජනා ගෙනාවට. එතුමාට සියලු දෙනාගේ සහයෝගය තියෙනවා. 2017 ඉඳලා වාර්තාව දීලා තිනවා තව වෙනතුරු කාවත් අත්තරංගුට අරන්නේ. ඒක ලස්සනට බිමල් රත්නායක මැතිතුමා කිව්වා මොනවද ඒ චෝදනා කියලා. ඒ හින්දා නැවත නැවතත් සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. විමර්ශන නිලධාරීන්ට ගෞරවයක් වශයෙන් මේ දාලා තියෙන නඩු හබ සහ මේ නඩු නිමිති බොරුවල් නෙමේ. මේවල පොඩු පොඩි පොඩි වැලිබර තාරබර තියෙන්න පුළුවන්. නමුත් නිමිත්ත ඇත්තයි. නිමිත්ත ඇත්තයි. කෝටි 10ක කෝටි 5 වෙන්න පුළුවන්, කෝටි 10ක 20 වෙන්න පුළුවන්, දේශියාච්චිගේ මැණික් මල්ල වෙන්න පුළුවන්, මල්වානේ ගේ වෙන්න පුළුවන්, සොහොන වෙන්න පුළුවන්. මේ හැම දේවල් වලම පොඩි ඇත්තක් හරි තියෙනවා percentage wise. එහිඳ අපි එකතු වෙලා මේ රට ගොඩ ගන්න නම් මේ දූෂිතයන්ගේ මගුල් තුලා වලට ඒ වලට මේ යන්නේ නැතුව අපි සියලු දෙනා එකතු වෙලා මේ හොරුන් අල්ලන වැඩේදී අවංක වෙමු. අපි ගත්ත ඡන්දවලට, අපි මේ පාර්ලිමේන්තුවේ කන කෑම එකට, අපි ගන්න පර්මිට් එකට, අපි ගත්ත ගෙවල් වලට, ටෙලිෆෝන් බිල්ට අවංක වෙනවා නම් කරුණා කරලා මේ ක්‍රියාදාමය, මේ ව්‍යාපෘතිය නවත්තන්න එපා කියලා ඉල්ලීම කියමින් මම තමුන්නාසගේ සමාවල්
බොමුසී ගරු ඇමතුමා. මීළඟට ඩග්ලස් දේවානන්ද ගරු මන්තුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක්
තියෙනවා. නන්රි සභාවලක தலைமதாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, எமது நாட்டில் இன்று ஊழல் மோசடிகள் என்பது ஒரு ஏற்றுக்கொள்ளப்பட்ட சம்பிரதாயமாக மாறியுள்ளது. இவ்வூழல்களை முற்றாக நிறுத்துவதற்கு நடவடிக்கை எடுக்கப்படல் வேண்டும் என்பதில் எனக்கு மாற்றுக்கருத்தில்லை. ஆனால் அரசியல் நோக்கத்திற்காகவும் பல ஊழல் குற்றச்சாட்டுகள் கூறப்பட்டும் அதன் பின்னர் அவைகளில் பல விசாரிக்கப்படாமலும் நிரூபிக்கப்படாமலும் கூட இருக்கின்றன. எனக்கு எதிராக கூட கௌரவ சுமந்திரன் அவர்கள் பிரதமர் காரியாலயத்தில் செய்யப்பட்ட ஊழல் மோசடி பிரிவில் 2015 முறைப்பாடு செய்து ஊடகங்களை அழைத்து அரசியல் வியாபாரம் செய்தார். ஆனால் இதுவரை அவரால் முன்வைக்கப்பட்ட குற்றச்சாட்டுகள் விசாரிக்கப்பட்டனவா? படிக்கிறது தேவாரம், முடிக்கிறது சிவன் கோயில், அதுபோல் பேசுவது தமிழ் தேசியம், செய்வது கஞ்சா வியாபாரம், சட்டத்தரணி தொழிலை வைத்து கஞ்சா வியாபாரிகளையும் பாலியல் குற்றவாளிகளையும் சமூக விரோதிகளையும் ஊழல் மோசடி செய்பவர்களையும் காப்பாற்றுவதற்காக அல்லது நீதியின் குரலாக செயல்படுவதற்கா? இவரது கட்சி சட்டத்தரணிகள் கூட பாலியல் குற்றத்தில், கஞ்சா வியாபாரத்தில், சமூக விரோத செயல்களில் ஈடுபட்டவர்களை தங்களுடைய தொழில் காரணமாக, தங்களுடைய அரசியல் காரணமாக, தங்களுடைய வருவாய் காரணமாக செய்து கொண்டிருக்கின்றார்கள். இன்று கூட ஏதோ கேரளா கஞ்சாவுக்கும் இபிடிபி கட்சியின் உறுப்பினருக்கும் தொடர்பு இருப்பதாக ஏதோ ஒரு பொய்யினை அவர் இந்த சபையில் கூறிவிட்டு நழுவிவிட்டார். கேரளா கஞ்சா கடத்தல் தொழில்களில் ஈடுபடுகின்ற சிலர் கிளிநொச்சி போலீஸாரால் ஏற்கனவே கைது செய்யப்பட்ட நிலையில் அவர்களில் ஒருவரை விடுவித்துக் கொள்வதற்காக தமிழ் தேசிய கூட்டமைப்பின் நாடாளுமன்ற உறுப்பினர் கௌரவ சுமந்திரன் அவர்கள் ஒரு போலீஸ் உயரதிகாரி ஒருவருக்கு அழுத்தம் கொடுத்தார் என்ற செய்தி ஏற்கனவே ஊடகங்களில் வெளிவந்திருந்தன. அதை பற்றி நான் ஏற்கனவே நாடாளுமன்றத்தில் கதைத்த பொழுது உடனே எழுந்திருந்த அவர் வேறொரு கதையை கூறி அதற்கும் தனக்கும் தொடர்பில்லை என்றார். இன்று இபிடிபி கட்சிக்கும் கேரளா கஞ்சாவுக்கும் தொடர்பு இருப்பதாக கூறுகின்றார். ஆக இவர் இந்த கேரளா கஞ்சாவை கைவிட மாட்டார் போல் தெரிகின்றது. கேரள கஞ்சாவை கடத்தித்தான் அரசியல் செய்ய வேண்டும் என்ற நிலையில் நாங்கள் இல்லை. எமது பகுதிகளில் போதைப்பொருள் உட்பட இந்த கேரளா கஞ்சா கடத்தல் போன்ற சட்டவிரோத செயல்பாடுகளை அடியோடு நிறுத்த வேண்டும் என்பதையே நாம் தொடர்ந்து வலியுறுத்தி வருகின்றோம். நாங்கள் ஆட்சி அதிகாரத்தில் இருந்தபோது இத்தகைய போதைப்பொருள் கடத்தல்கள், விற்பனைகள் என்பன எமது பகுதிகளில் இருக்கவில்லை. இந்த தமிழ் தேசிய கூட்டமைப்பினர் எப்பொழுது ஆளும் தரப்புடன் இணைந்து அரசியல் நடத்த தொடங்கினார்களோ அன்று முதலே இத்தகைய போதைப்பொருள் கடத்தல்களும் கேரளா கஞ்சா கடத்தல்களும் பால்வெட்டு சம்பவங்களும் சமூக அவலங்களும் எமது பகுதிகளில் அதிகரித்துள்ளன என்பதை அங்கு வாழுகின்ற எமது மக்கள் அறிவார்கள். இத்தகைய சட்டவிரோத செயல்பாடுகளில் ஈடுபட்டு எமது கைது செய்யப்படுவோரை கூட விடுவிப்பதற்கும் இதே தமிழ் தேசிய தரப்பினரே கூட்டு தரப்பினரே போலீஸ் நிலையங்களிலும் நீதிமன்றங்களிலும் முன்னிற்கின்றனர் என்பதை எமது மக்கள் அறிவார்கள். எனவே எமது மக்களுக்கு தெரியும், போதைப்பொருள் கேரளா கஞ்சா போன்றவற்றின் கடத்தல்கள் மற்றும் விற்பனைக்கு யார் துணை நிற்கின்றார்கள் என்பது. அதனால்தான் இவர்களது தமிழ் தேசியம் என்பது கேரளா கஞ்சாவை போன்றதென எமது மக்கள் கதைக்கின்றனர். அதாவது கஞ்சா கட்சி என்ற ஒரு புனைப்பேரையும் பட்டப்பேரையும் சூட்டி இருக்கின்றார்கள். நமது நாட்டில் ஜனநாயகம் தலைக்க வேண்டுமானால் ஊழல் மோசடிகள் விசாரிக்கப்பட்டு சம்பந்தப்பட்டவர்களுக்கு எதிராக நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். ஆனால் இது தொடர்பாக இலங்கை தமிழரசுக் கட்சி சபை ஒத்திவைப்பு வேலை பிரேரணை கொண்டு வருவதற்கு அருகதை இருக்கின்றதா என நான் வினாவை விரும்புகின்றேன். இலங்கை மத்திய வங்கியில் நடைபெற்ற பிணைமுறி மோசடி ரூபா 11,000 மில்லியன் அதாவது 1,100 கோடிக்கு மேற்பட்ட மோசடி தொடர்பாக எதிர்க்கட்சி தலைவராக இருந்து கொண்டு ஒரு வார்த்தை கூட பேசாமல் மௌனியாக இருந்துவிட்டு இன்று ஊழல் மோசடி தொடர்பாக ஒத்திவைப்பு பிரேரணை கொண்டு வருவது கேலிக்கூத்தாக உள்ளது. அது மட்டுமல்ல, அது தொடர்பாக அதிமேதகு ஜனாதிபதியினால் நியமிக்கப்பட்ட விசாரணை குழுவின் அறிக்கை கூட நாடாளுமன்றத்தில் விவாதத்திற்கு வரும்போது தமிழ் மொழியாக்கம் தரப்படவில்லை என்ற விடயத்தை முன்னிறுத்தி அதனை நாடாளுமன்றத்தில் விவாதிக்க கூட விடாது மூடி மறித்த பெருமை தமிழரசுக் கட்சியின் பேச்சாளர் கௌரவ சுமந்திரனையே சாரும். அதேவேளை இந்த நாடாளுமன்றத்தில் 19வது திருத்தச் சட்டத்தை சபைக்கு கொண்டு வரப்பட்ட பொழுது தமிழ் உறுப்பினர்கள் தமிழ் மொழி இருந்தால்தான் தங்களுக்கு அதை படிக்கலாம் என்று கேட்ட பொழுது இல்லை அது தேவையில்லை என்றதை உரத்து கூறியது மட்டுமல்ல, அந்த மத்திய வங்கி பிணைமுறி மோசடி தொடர்பாக பிரதமர் ஒரு விசாரணை குழு அமைத்து அங்கு மோசடி நடைபெறவில்லை என்ற விடயங்களை மூடி மறைத்து அறிக்கை வந்த பொழுது கூட தட்டி கேட்காமல் மௌனமாக செயல்பட்டீர்கள். ஜாரை காப்பாற்றுவதற்காக இவ்வாறு செயல்பட்டீர்கள். ஜனநாயகத்தை காப்பாற்றுவதற்காக மார்தட்டி கொள்ளும் உங்களுக்கு பிணைமுறி மோசடி ஒரு ஜனநாயக விரோத செயல் என்று புரியவில்லையா? அது மட்டுமல்ல, தங்களின் அதிகாரத்தின் கீழ் கடந்த 5 வருடங்களாக செயல்பட்ட வடக்கு மாகாண சபையின் ஊழல்கள் மோசடிகள் நிரூபிக்கப்பட்டும் மோசடிக்காரர்களான உங்கள் மாகாண சபை அமைச்சர்களுக்கு எதிராக ஏதாவது சட்ட நடவடிக்கை எடுக்கப்பட்டதா? முதலமைச்சரினால் அமைக்கப்பட்ட விசாரணை குழுவே எத்தனையோ மோசடிகள் தொடர்பாக நடவடிக்கைகள் எடுக்குமாறு பரிந்துரைகள் செய்திருந்தும் அந்த அமைச்சர்கள் அல்லது அதிகாரிகளுக்கு எதிராக உங்களது முதலமைச்சரினால் சட்ட நடவடிக்கைகள் ஏதாவது எடுக்கப்பட்டனவா? அங்கு ஊழலுக்கு விலை போனவர்களாகவே உங்கள் கட்சி செயல்பட்டிருக்கின்றது. அரசியல் பலம் அல்லது அரசியல் தொடர்புகளை உற்றார் உறவினர்களுக்கு தகுதி அடிப்படையிலான முறையை பின்பற்றாது அரச தொழில் வாய்ப்புகள் பெறுவது ஓர் ஊழல் செயல்பாடாகும். உங்கள் கட்சியின் நாடாளுமன்ற உறுப்பினர் ஒருவரின் மகள் அமெரிக்காவில் உள்ள இலங்கை தூதரகத்தில் தொழில் செய்து வருவதாக பேசப்படுகின்றது. அத்தொழிலை புரிவதற்கு இலங்கையில் வேறொருவரும் இல்லையா? அத்தொழிலுக்காக விளம்பரம் செய்யப்பட்டு விண்ணப்பங்கள் கோரப்பட்டு விண்ணப்பதாரர்களில் முதன்மை நிலையில் நின்ற உங்கள் நாடாளுமன்ற உறுப்பினரின் மகள் அவ்வேலையை பெற்றார். உங்கள் பிள்ளைகளுக்கு அமெரிக்காவில் உள்ள இலங்கை தூதரகத்தில் வேலை எடுப்பதற்காகவா உங்களை பிரதிநிதிகளாக மக்கள் அனுப்பினார்கள்? இது ஊழல் செயல்பாடு என்று உங்களுக்கு புரியவில்லையா? அண்மையில் பழைப்பகுதியில் போதைப்பொருள் வியாபாரத்தில் ஈடுபட்டவர்களை போலீஸார் கைது செய்தபோது போலீஸ் மேலதிகாரிகளுடன் நாடாளுமன்ற உறுப்பினர் சுமந்திரன் அவர்கள் நேரடியாக தொடர்பு கொண்டு அவரை விடுவித்துள்ளார். விடுவிக்கப்பட்டவர் நாடாளுமன்ற உறுப்பினரின் கார் சாரதியின் சகோதரர். அவர் விடுவிக்கப்பட்டதை தொடர்ந்து அவருடன் பிடிபட்ட ஏனைய போதைப்பொருள் வியாபாரிகளும் இத்தலையீடு காரணமாக விடுவிக்கப்பட்டனர். அவர்கள் நிரபராதிகளாயின் நீதிமன்றத்தின் ஊடாக அவர்களை விடுவித்திருக்க வேண்டும். இதுவும் ஒரு ஊழல் செயற்பாடு இல்லையா? இன்று நாட்டையே குறிப்பாக வடக்கு மாகாணத்தை பெரும் அச்சுறுத்தலுக்கு உள்ளாக்கி இருக்கும் போதைப்பொருள் வியாபாரிகளை உங்கள் தலையீட்டினால் விடுவித்து இந்த ஊழலுக்கு எதிராக பிரேரணை கொண்டு வருவதற்கு உங்களுக்கு அருகதை உண்டா என சிந்தித்து பாருங்கள். தனக்கொரு நியாயம் பிறருக்கொரு நியாயம் என்பது போல இலங்கை தமிழரசு கட்சியினராகிய நீங்கள் ஊழலுக்கு துணையாக இருந்துவிட்டு பாரிய ஊழல்களை கூட எதிர்கட்சி தலைவர் பதவியை வைத்துக்கொண்டு பயிரங்கப்படுத்தும் துணிச்சலற்றவர்களாக இருந்து கொண்டு தற்பொழுது சபை ஒத்திவைப்பு வேலை பிரேரணை கொண்டு வருவது எந்த உள்நோக்கத்திற்காக என்று கேட்க விரும்புகின்றேன். அந்த வகையில் இது தொடர்பாக நான் வருங்காலத்தில் ஒரு விவாதத்தையும் கோர இருக்கின்றேன். சந்தர்ப்பத்திற்கு நன்றி கூறுகின்றேன்.
சுத்தி கரு மந்திரித்துமா மீனகட்ட எம்எஸ் தௌபிக் மந்திரித்துமா வாழ் வினாடி ஹாயக்க காலியாக்தி.
பிஸ்மில்லாஹி ரஹ்மான் ரஹீம். இன்று இந்த சபை ஒத்திவைப்பு பிரேரணையில் பேசுவதற்கான ஒரு சந்தர்ப்பத்தை தந்த கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அதற்கு என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே இன்று இந்த சபையில் கோடிக்கணக்கான பணங்கள் கொள்ளையடித்தல் சம்பந்தமாக நாங்கள் பேசிக்கொண்டிருக்கின்றோம். இருந்தாலும் நான் அவசரமாக கிண்ணியா பிரதேசத்தில் ஏற்பட்ட கடந்த வாரம் ஏற்பட்ட ஒரு சம்பவம் சம்பந்தமாக இங்கு இந்த சபைக்கு தெரிவித்தாக வேண்டும். கடந்த 29ஆம் தேதி அப்பாவி இளைஞர்கள் 2 பேர் சட்டவிரோதமாக மணல் அகழ்ந்த என்ற அந்த குற்றச்சாட்டின் பேரில் திருகோணமலை கடற்படையினரால் சுற்றி வளைக்கப்பட்டு வானத்தை நோக்கி துப்பாக்கி பிரயோகம் செய்ததன் காரணமாக அவர்கள் இருவரும் ஆற்றில் பாய்ந்து அந்த இருவரும் உயிரிழந்திருக்கின்றனர். உண்மையிலேயே இன்று நாட்டில் எவ்வளோ கொள்ளைகள் நடந்து கொண்டிருக்கின்றது, எவ்வளோ பிரச்சனைகள் நடந்து கொண்டிருக்கின்றது, எத்தனையோ போதை வஸ்துக்கள் கடத்தி கொண்டிருக்கின்றார்கள். இருந்த அந்த வேளையில் அப்பாவி சனங்களான, உங்களுக்கு தெரியும், கடந்த 25-30 வருட காலமாக வடகிழக்கில் யுத்தத்தின் காரணமாக பாதிக்கப்பட்ட அதே மக்கள் இன்னமும் யுத்தம் முடிவடைந்து சிவில் நிர்வாகம் ஏற்படுத்தப்பட்ட பின்பும் அவர்கள் தொடர்ச்சியாக பாதிக்கப்பட்டு வருகின்றார்கள். இன்று தங்களுடைய அன்றாட வாழ்க்கையை கொண்டு செல்வதற்கு எந்த விதமான தொழிலும் செய்ய இயலாத நிலையிலிருந்து கொண்டிருக்கின்றார்கள். அவர்கள் கடலுக்கு செல்ல முடியாது, அதே போன்று காட்டுக்கு விறகு வெட்ட செல்ல முடியாது, அதே போன்று மண் அகழ்வதற்கு செல்ல முடியாத நிலையிலிருந்து கொண்டிருக்கின்றார்கள். உண்மையிலே மண் அகழ்வதற்கு சட்டபூர்வமாக வழங்கப்பட்ட அனுமதி பத்திரம் இருந்துதான் அவர்கள் அந்த தொழிலை செய்து வருகின்றார்கள். இருந்தாலும் அது சட்டவிரோதமாக நடந்திருக்கின்ற என்பதை சுட்டிக்காட்டி அங்கு சென்ற அந்த கடற்படையினர் துப்பாக்கி பிரயோகம் வான் நோக்கி துப்பாக்கி பிரயோகம் செய்ததன் காரணமாகத்தான் அவர்கள் அந்த ஆற்றில் விழுந்து 2 பேர் உயிரிழந்திருக்கின்றனர். இன்று உயிரிழந்த அந்த இளைஞர்களுடைய குடும்பங்களுக்கு இந்த அரசாங்கம் என்ன செய்ய போகின்றது? உண்மையிலேயே அந்த இடிமினை சேர்ந்த இளைஞர்கள் ஃபாரிஸ் என்பவரும் அதே போன்று ரமீஸ் என்பவரும் இந்த 2 குடும்பங்களின் நிலை என்ன? இதற்கு அரசாங்கம் ஒரு சரியான தீர்வை காண வேண்டும். அதே நேரம் இதற்கு ஒரு சரியான நீதி கிடைப்பதற்கான ஒரு விசாரணையை அங்கு நடத்த வேண்டும். இதே போன்றுதான் கடந்த கடந்த வருடம் இதே போன்று ஒரு சம்பவம் நடந்து அதிலும் ஒரு இளைஞர் மணலாறு என்ற பிரதேசத்தில் உயிரிழந்திருக்கின்றார். இப்படி தொடர்ச்சியாக இத்துடன் இந்த 3 உயிரிழந்திருக்கின்றனர். இப்படி தொடர்ச்சியாக கென்யாவில் உள்ள இளைஞர்கள் தொடர்ச்சியாக இந்த பிரச்சனைக்குள் இந்த சம்பவத்துக்குள் உட்படுவார்களானால் தொடர்ச்சியான பிரச்சனை. உண்மையிலேயே கென்யா பிரதேசத்தில் இருக்கின்ற இளைஞர்கள் வேறு மார்க்கத்தை தேட வேண்டிய நிலவரம் ஏற்படும். இதற்கு அரசாங்கம் சரியான ஒரு தீர்க்கமான முடிவை எடுத்தாக வேண்டும். உண்மையிலே அங்கு அவர்கள் அனுமதி பத்திரத்தை வழங்குகின்றார்கள், அதை சரியான முறையில் கண்காணித்து சரியான முறையில் அது நடக்கின்றதா என்பதை அவர்கள்தான் அந்த மண் அதற்கு அனுமதி கொடுக்கின்ற அந்த திணைக்களம் ஜிஎஸ்எம்பி அதற்குரிய கண்காணிப்பை செய்ய வேண்டும். அதை போன்றவர்கள் அரச உத்தியோகத்தர்களை போட்டு அதை கண்காணித்து இருப்பார்களானால் இந்த நிலைமை உண்மையிலே வந்திருக்காது. இன்று அப்பாவி சனங்கள் பலியாகி கொண்டிருக்கின்றார்கள், அப்பாவி இளைஞர்கள் இதில் பலியாகி கொண்டிருக்கின்றார்கள். இதற்கு ஒரு சரியான ஒரு முடிவை அரசாங்கம் தர வேண்டும். அதே போன்று அங்கு நடந்த அந்த சம்பவத்துக்கு எதிராக ஒரு சரியான ஒரு விசாரணை நடத்தப்பட வேண்டும். விசாரணை நடத்தி அதற்கான நீதி அந்த பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு உண்மையிலே வழங்கப்பட வேண்டும். அதே போன்றுதான் அந்த பிரதேசத்தில் பாகுபாடாக, அதாவது முஸ்லிம்கள் தங்களுக்குரிய காணியை துப்புரவு செய்ய சென்றால் அதை போலீசாரினால் அல்லது ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட் உத்தியோகத்தினால் அவர்கள் பிடிக்கப்பட்டு நீதிமன்றத்தில் ஆஜர் செய்யப்படுகின்றார்கள். அதே நேரம் எங்களுடைய சிங்கள சகோதரர்கள் அந்த அதை அதே வேலையை செய்தால் ஆனால் எந்த விதமான நடவடிக்கையும் அங்கு எடுப்பதற்கு அந்த உத்தியோகத்தர்கள் முன்வருவதில்லை. இது உண்மையிலே கண்டிக்கப்பட வேண்டிய விடயம். கிட்டத்தட்ட நான் நினைக்கின்றேன் 90ஆம் ஆண்டு யுத்தத்துக்கு முன்பதாக குடியிருந்த காணிகள், விவசாயங்கள் செய்த காணிகள், அதாவது கல்லறப்பு துறைக்கு துறையோடு சேர்ந்த காணிகள், வாழமடு காணிகள் பெர்மிட் பிரதேச செயலகங்களினால் அனுமதி பத்திரம் வழங்கப்பட்ட காணிகள் இருந்தும் அந்த காணிகளை, அவர்களுடைய சொந்த காணிகளை துப்புரவு செய்கின்ற பொழுது அவர்கள் அரச உத்தியோகத்தினால் கைது செய்யப்பட்டு அவர்கள் நீதிமன்றத்தில் தாக்கல் செய்யப்படுகின்றார்கள். இந்த நிலவரம் உண்மையிலேயே நிறுத்தப்பட வேண்டும். இதே போன்றுதான் திருகோணமலை மாவட்டத்தில் இருக்கின்ற அனைத்து பிரதேசங்களிலும் இது நடந்து கொண்டிருக்கின்றது. உண்மையிலே யுத்த காலங்களில் பாதிக்கப்பட்ட எங்களுடைய மக்கள் தொடர்ந்து யுத்தம் முடிவடைந்ததற்கு பின்பும் இந்த சிவில் நிர்வாகம் நடக்கின்ற இந்த வேளையிலும் தொடர்ச்சியாக எங்களுடைய மக்கள் பாதிக்கப்பட்டு வருகின்றார்கள். இதற்கு சரியான ஒரு தீர்வினை இந்த அரசாங்கம் தர வேண்டும். பாதிக்கப்பட்ட உயிரிழந்த எங்களுடைய அந்த இளைஞர்களான ஃபாரிஸ், ரமீஸ் அவர்களுக்கான சரியான நீதி வழங்கப்பட வேண்டும். அதே நேரம் அதற்கு சரியான ஒரு விசாரணை நடத்தப்பட்டு அந்த குடும்பங்களுக்கு ஒரு 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 நஷ்டஈடை வழங்குவதற்கு அரசாங்கம் சரியான ஒரு தீர்மானத்தை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன்.
சுதீகர் மந்துமா மீலங்கிட்ட விமலவீர திசாநாயக மந்திரித்துமா புத்தமான வினாடி நமேக்க காலத்து
கரு மூலாசனாரோடு மந்தித்துமணி தூசணைய வஞ்சாவ உறக்கம நூத்தன தேசபாலனே மஜர கத்திலக்ஷணைய குதிட்டு முத்ரா கத்து விழா தீரும் எரிசா ஹொரைக்னோன வஞ்சனுக்கேக்னோன தூஷித்தேக்னோன புஜ்ஜலை கூட்டாத் அது தேசபாலனை இன்னும் வப்பராயம் பலனவா ஊத் ஹொரைத்த தூஷித்தேத்த கேள் மே பிலிமதா அவசிய பிரமாண்டத் வெடிய அப்ப இத்தியாசே புறா மே சபாகர்போல வச்சனதாஸ் கானக் கதா கரலத்தியனும் லக்ஷகானக் வச்சனா குரு முத்ரணைய கரலத்தியனும் எக்தாசம்சிய திஷகே டொனமோர் ஆண்டுக்குமே அட்டத்தே ராஜ்ய மந்திரசபாவதி ஹத்தலிசத்தே சோல்பரி ஆண்டுக்குமே அட்டத்தே பார்லிமெண்ட்வேத் ஹெத்ததக ஆண்டுக்குமே அட்டத்தே ஜாத்திக ராஜ்யசபாவேத் மே ஹெத்தாட்டே ஆண்டுக்கும் வியஸ்தா அட்டத்தே அவுது ஹத்தலியகுத் மே பார்லிமெண்ட்வே அப்படி கதா கரலத்தினோ ஒரக்கம்சா தூஷணேகன் ஹபை மேக நத்தரவேலத்ன ஏகட ஹரியமங் ஒரே கல்ல தண்டுவங் கரலத்ன அப்படிதான் பேணுவானே மே யோஜனா திரிபத் கரபு மந்தித்துமத் நே சபாவே இஸ்தீர கரபு மந்தித்துமத் நே சபாவே இதோட மே யோஜனா திரிபத் கிரிமே அரமுன பிலிமனவத் அப்பட சகையாக தீரும் கோமனமுத் தமுநாசலா அப்ப அமோம மே உறக்கமட்ட விருத்தவ தூஷணையிட விருத்தவ கொச்சர கதாகலாத் தவம அரியவங்க கேட்டு தண்டுவங்க கரலனே சமாரு மேக நந்திக கேவான்னு மே வார்த்தாவ கேவான்னு ஏ காரணா திசத்திர அதால புஜ்ஜலோ வரதிக்காரோ கரல හැබැයි මේක කොමිෂන් සභාව වර්තාවක්. මේක තවම වැඩිකාරයෝ කවුද කියලා ඔප්පු කරන්න බැරුව දැන් යෝජනාවක් ගැන සම්මත කරගත්තනම් අපි මේක නීත්‍යානුකූලව අල්ලස් දෙපාර්තමේන්තුවට ක්‍රියා කරන්න. ඉතින් නඩුවකින් විභාග කරලා කවුරුවත් වැඩිකාරයෝ කරලා නැහැ. හැබැයි අපි මට මතකයි බිමල් රත්නායක මැතිතුමා මේ සියලු දෙනාම ඔරුසා වංචාකාරු විදිර සාතික කරලා කිව්වා. හැබැයි එහෙම ඔප්පු වෙලා නැහැ. ඔප්පු වෙලා නැහැ. අපි ගත්තෝ ජොන්ටන් ප්‍රාන්තු ඇමතිතුමාට විරුද්ධව තිබුණු චෝදනාවලින් එතුමා නිදහස් කොට නිදහස් කරා. උසාවිය නිදහස් කොට නිදහස් කරා. මහින්දානන්ද උද්දමගේ ඇමතිතුමාත් එක යෝජනාවක් චෝදනාවකින් නිදහස් කොට නිදහස් කරා. හැබැයි ආයෙ පන්නලා ඒ කාරණයටම ආයෙ නඩු දානවා. එතකොට අරමුණ දූෂණය නැති කිරීමද වංචාව නැති කිරීමද එහෙම නැත්නම් අල්ලස නැතර කිරීමද? දැන් තමුන්හසලා මෙතන ආණ්ඩු පක්ෂයක තම ඉස්පුඩු ටිකක් තියෙන්නේ. දැන් මේකට විරුද්ධ අය දූෂණයට වංචාවට විරුද්ධ අය මේ දෙපැත්තම ඉන්නවා. අපි පිළිගන්නවා ආණ්ඩුවෙත් එහෙමයි ඉන්නවා විරුද්ධ පක්ෂෙත් එහෙමයි ඉන්නවා. සමහරවිට අපේ ආණ්ඩුව කාලේ සියල්ල සුකුමල සුන්දර සුපේසල ශික්ෂාකාමී විදියට ඔක්කොම උනායි කියලා මම සාතික දෙන්නේ නැහැ. මම සාතික දෙන්නේ නැහැ. හැබැයි මේ ලිච්ඡවී රජදරුවෝ 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා කිරි කිරි ටොයිය විදියට තමයි කතා කළේ දූෂණයට වංචාවට හොරකමට විරුද්ධව. දැන් අවුරුදු 4කට පස්සේ මේ ලිච්ඡවී රජදරුවෝ යාපාලනේ ලිච්ඡවී රජදරුවෝ නිකන් ගොම ඇලියක ගොම ගහගත්ත කට්ටියක් වගේ කුරුමි නිරලක් වගේ තමයි මට පේන්නේ. අවුරුදු 4කට පස්සේ දැන් දූෂණය වංචාව හොරකම මුදුනේ තියලා කතා කරපු උදවියටත් ඒකට විරුද්ධව කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මේ ආණ්ඩු පක්ෂේ ප්‍රධානියා වෙච්ච ගරු අගමැතිතුමා මහා බැංකු වංචාව සම්බන්ධයෙන් වගකිය යුත්තේ කියලා මේ රටේ ගමේ ගොඩේ කඩපිල කතා කරනවා. හැබැයි කිරි කිරි ටොයියෝ ක්ලීන් මාස්ටර්ස්ලට මොකද වුණේ අවුරුදු 4කට පස්සේ? ඉතින් ඉතිහාසයේ පුරාම මේකට විරුද්ධව කතා කරනවා තමයි. හැබැයි ක්‍රියා කිරීම පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. අපි හැමදාම අලුත් නීති රීති හදනවා, ආයතන හදනවා, ආණ්ඩුකම ව්‍යවස්ථා හදනවා. හැබැයි ඒකෙන් මේක පාලනය වෙලා තියෙනවද? පාලනය කළාද? ඒ ප්‍රශ්නේ තමයි අපි ඉස්සරහ තියෙන්නේ. ඒ වගේම දැන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු ගීතා කුමාරසිංහ මැතිණිය ගෙදර එළවුවා දෙවිත්ව පුරවැසිකම තියෙනවා කියලා. හැබැයි මෙරටේ පුරවැසිකම නැති විදේශිකයෙක් වෙච්ච සිංගප්පූරු ජාතිකයෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් ගෙනල්ලා මහ බැංකුව උලා කෑවා. විදේශිකයෙකුට පුළුවන් මහ බැංකුවේ අධිපතිකම දරලා ශ්‍රී ලංකාවේ ජනතාවගේ සල්ලි මංකොල්ල කණ්ඩ. හැබැයි ශ්‍රී ලංකාවේ ඉපදිච්ච ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. ඇය අපි ගෙදර එළෙව්වා. මහජන ඡන්දෙන් ආපු ගීතා ගෙදර එළවලා අපි විදේශිකයෙකුට මහ බැංකුව බාර දුන්නා මංකොල්ල කණ්ඩ. පෞගිය කාලේ නම් හුඟක් කියවුණා අර්ජුන් ඇලෝසියස් මහත්තයාගෙන් මුදල් ගත්ත අයගේ. දැන් ඒ සම්බන්ධයෙන් මොනවාරි කියා මාර්ගයක් කරන් තියෙනවද? නැහැ. අපි ඇමතිවරු දහදෙනෙකුට විරුද්ධව අල්ලස්සා දූෂණ කොමිෂමට පැමිණිලි 10ක් ඉදිරිපත් කරුවා. රුපියල් කෝටි 130,000ක වංචාවක් සම්බන්ධයෙන් අද වෙනකන් අල්ලස්සා දූෂණ කොමිෂම ක්‍රියා මාර්ගයක් කරන් තියෙනවද? නැහැ. හැබැයි අපි කතා කරනවා. වචන අපි කතා කරනවා. මහා ජනතාව ඡන්දය අරන් ඇවිල්ලා මේ සභාව දෙවනක් වෙන්න කතා කරනවා. හැබැයි ඒකට විරුද්ධව ගත්ත ක්‍රියා මාර්ගයක් නැහැ. දැන් මේ ලිපිය අපි බලමු. 2018 ඔක්තෝබර් මාසේ ඉරිදා මවුත් බිම පත්තරේ රුපියල් කෝටි 1,700ක් ශ්‍රී ලංකාවට ආනයනය කරපු වාහන වලින් එක ඇමතිර කරපු වංචාවක් මේ ආණ්ඩුවේ. රුපියල් කෝටි 1800ක්. මේකට විරුද්ධ ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් අරන් තියනවද? නෑ. දැන් මා බැංකු බැඳුම් කරේ සම්බන්ධයෙන් කොමිසමක් පත් කළා. තොරතුරු ඇහුවා. දැන් කාට හරි නඩු දාලා තියනවද? අර්ජුන් ඇලෝසෙස්සුයි අර පලිසේ නයි තා කීප දෙනෙක් රිමන්ඩ් කරගෙන හිටියා. ඒගොල්ලෝ අපි පිට ගෙදර ගියා. දැන් මේකට මොකද්ද වෙන්නේ? මේකට මොකද්ද වෙන්නේ? එතකොට කෝටි දහස් ගානක වංචාවක් තාමාරියමන් පරීක්ෂණයක් වෙලා නැහැ. කොමිසම් සභාව දානවා තලු මරමර අපි වාක්‍ය වචන හැමදාම මේ සභාවේ එයාට මෙයාට පාවිච්චි කරන එක එක්කිනා විවේචනය කරන නිසා ඔබ හරිනම් ඔබ වැරදිනම් මේ දෙකම ඔබ බාර ගන්න ඕන ආණ්ඩුව. අපි වැරදිනම් අපේ වැරදියා ඉන්නවනම් නඩු දාලා ඔප්පු කරන්න ඕන. ඒ කිසිවක් කරන්නේ නැතුව වචන පාවිච්චි කරනවා. රුපියල් කෝටි 1800ක් මෙරටේ අහිංසක දරුවෝ ඉන්නවා. පපුවේ සිදුරු තියෙන ඒ දරුවගේ ශල්‍යකර්ම කරන්න රෝලට ගෙනිච්චාම වෛද්‍යවරු කියනවා 2022 ළමයා අරන් එන ශල්‍යකර්ම කරන්න. ඒ දරුවා එතකොට මිය ගිහිල්ලා. හැබැයි මේ ආණ්ඩුව යටතේ එයා ලංකා සමාගමේ 190 දෙනෙක් සේවකයින්ට රුපියල් 122,800ක් ගෙවන අවුරුද්දකට පඩිය 190කට රුපියල් 122,800ක්
තුමාට තව විනාඩි කාලයක්
22,800ක් ගෙවනවා සේවකයෝ 190කට. මේ ජාතික අපරාධේ දූෂණයක් නෙමෙයිද? වංචාවක් නෙමෙයිද? හොරකමක් නෙමෙයිද? දරුවෙක්ගේ ජීවිතේ බේරගන්න ලක්ෂයක් නැතිව අම්මලා තාත්තලා කඳුළු හැලනකොට විමල් රත්නායක මන්ත්‍රීමා කඳුළු කතාවක් කිව්වා. මේ 190 දෙනෙකුට 122,800ක් ගෙවන එක ජාතික අපරාධයක් නෙමෙයිද? දරුවෙක්ට බේට් ටික ගන්න නැතුව අනුරාධපුරේ නැගෙනහිර සමහර ගොවියෝ කැත්ත උගස් කරලා කඩේට බේට් ටික ගේන්න යන්නේ. ඒ උරටක පුජ්‍යල 190කට රුපියල් 22,800ක වැටුපක් ගේනවා. මේක හොරකමක් නෙවෙයි. සමහර වෙලාවට මේ නඩු දාලා සමහර තැන්වලදී සමහර විනිශ්චකාර තුමල්ලා උසස් වීම් ගත්තා මේ නඩු විභාග කරපු අය. ඉතින් අරමුණ කුමක්ද? අරමුණයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිත් එකඟයි. මේ මගේ ඇතේ දෙවියන් වහන්සේ ඉස්සරහට මේ අද්දක දික් කරලා පෙන්වන්න පුළුවන්. ජනතාව ඉස්සරහට මේ අද්දක දික් කරලා පෙන්වන්න පුළුවන්. අපි හොරකම් කරපු මිනිස්සු මේ හොරකම් කරන මිනිස්සුත් නෙවෙයි. අපි එකඟයි මේ දූෂණය වංචාව නැති කරන්න. හැබැයි මේ සභාවේ යෝජනා දාලා කතා කරලා වචන ගොඩක් ප්‍රකාශ කරලා යනවා වෙච්ච දෙයක් නෑ ඉතිහාසයේ පුරා. දැන් මේ ඔක්කොම තුල අවසාන වශයෙන් කියන්නේ රාජපක්ෂලා හොරු කියන්න හදන්නේ රාජපක්ෂලා. හැබැයි රාජපක්ෂලා මෙරට බේරා ගත්තා.
කාලේ අවසානයි.
හොඳයි. මරණයෙන් අපි බේරා ගත්තා. මේ මරණය දේශයට ජීවිතය දුන්න රාජපක්ෂලා හොරු කරන්න මේ සභාව කටයුතු කරන්නේ. නිසා ඒ රාජපක්ෂලා නිසා ඔබෙත් මගෙත් අපි සියලු දෙනාගේම ජීවිත බේරුණා. ඒ ජීවිත දානය දුන්න මේ රටේ ලයින් කඳුලෙන් නැවිච්ච දේශයකට ජීවිතය දුන්න මිනිසුන් තමයි ඉලක්ක කරලා මේ පහර දෙන්නේ. ඔබට අවංක වමනාවක් තියෙනවා නම් දූෂණයට වංචාවට එරෙහෙන්න ඔබට තියෙන චෝදනා මහ බැංකු වංචාව වානානන වංචාව මේ කෝටි දහස් ගානක මහජන දේපොළ මංකොල්ල කහපු අය මත්පැන භාර්තීය ණය හොරකම් කරපු අයට අපි දෙගල්ලම අඩුම තරමින් නාමෝජනාත් නොදීමු. එහෙම කරන්නෙත් නැහැ. ඒ ඔක්කොටම නාමෝජනා දීලා හොරුන්ට මංකොල්ල කාරින්ට මෙතෙන්ට එන්න ඉඩ ඇරලා අපි ඒකට විරුද්ධව වචන යාට මෙයාට කතා කරලා ප්‍රමාණවත් වෙයි කියලා මං හිතන්නේ. එහෙනම් මීටදී මං කතා කරන්න බොහොම ස්තුතියි.
සුදේ කර්මන්තුමා.